මුල් අසන සභාවත් වෙන මට විනාඩි 13ක් තියෙනවා. විශේෂයෙන්ම අද වැයශීර්ෂයට ගනු ලබන මහනගර සහ මෙගා පොලිස් අමාත්‍යාංශය වයස අවුරුදු 3ක් පමණ කුඩා ලදරුවේ කුණක්
ඕඩර් ප්ලීස් හොන්ඩබල් සිඩ්නි ජයරත්න පිල් ටේක් ද චේ.
සභාපතිතුමනි, විශේෂයෙන්ම අද වෑශීර්ෂයට ගනු ලබන මහනගර සහ මෙගාපොලිස් සංවර්ධන අමාත්‍යාංශය අවුරුදු 3ක් පමණ පරණාට ඇත්ත වශයෙන්ම කියන්න ඕන මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු විශේෂයෙන්ම සිදුවන වැඩි වශයෙන් සිදුවන මගේ ආසනේ නිසා මම දන්නවා. මේ අමාත්‍යාංශය පහුගිය අවුරුදු 30ක කාලය තුළ අපේ පක්ෂ දෙකක් රටපාලනය කරලා තියෙනවා. මේ පක්ෂ දෙකටම ජාතික මට්ටමින් ආරම්භ කළ යුතුව තිබූ වැඩසටහන් මේ අවුරුදු 3 ඇතුළත ආරම්භ කරා කියන්න මම සතුටුයි. ඒකේ ගෞරවය චම්පි කරනවක මැතිතුමාට 100%ක් ලබා දෙන්නත් එතුමාට අපි පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම මේ අමාත්‍යාංශයේ දර්ශනය, මෙහෙවීම, පාලනය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මම හිතන්නේ විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ ඉඳලා අවුරුදු 15 පෞද්ගලික අංශයේ වැඩ කරලා දේශපාලනයට පුද්ගලයෙක් හැටියට මම විශ්වාස කරනවා. ඉතාම සක්‍රීය, ඉතාම වේගවත්. උදාහරණයක් ඇරෙන්න මට කිව්වොත් 2016 වසරේ කොළොන්නාව ආසනයට ගම්වතුර ආවා. කඩුවෙල කොළොන්නාව දෙපැත්තෙම විශේෂයෙන්ම පවුල් 27000ක් අසරණ වුණා. සතියක් විතර වතුර බහැලා යන්න නැතුව හිටියා. පැය භාගයක් වැස්සම යට වෙනවා. ඉතින් ඒ නිසා අපි දැක්කා ඒ ගම්වතුරෙන් පස්සේ ඒ ගම්වතුරෙන් අසරණ වුවන්ට මේ වෙනකොට විතරක් වන්දි දීලා තිනවා රුපියල් බිලියන 2.3ක්. දැන් ඊයේ අග්‍රාමාත්‍යතුමා තව කැබිනට් පත්‍රිකාවක් අස්සන් කරා ඉතුරු අයට වන්දි ප්‍රමාණයක් ලබා දෙන තව මිලියන 400ක් විතර. මිලියන 2700ක් වන්දි විදියට පමණක් ලබා දෙන සිදුලා තියෙනවා. ඊට පස්සෙ මේ අමාත්‍යාංශය මගේ ආසනේ ඇල මාර්ග ටික හදන්න, වතුර ටික බස්සන්න, ඒ වගේම ගම් වතුරක් ආවහම ඒ වතුර ටික ඉතා ඉක්මනින් යවන්න, විශේෂයෙන්ම අඹතලේ පොම්පාගාරයක් හදන්න ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට කළුපාලම සහ ගොතටුව ප්‍රදේශයේ පොම්පාගාර දෙකක වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපිට වැඩ කෙරෙන විදිය අනුව විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම මේ එක පොම්පාගාරක එක පොම්පයකින් තත්පරයකට ඝන මීටර 20ක් වශයෙන් වතුර පම්ප් කරන්න පුළුවන්. ඒ හැම පොම්පාගාරකම පොම්ප පහක් දානවා. ඒ අනුව දැන් කළුගඟේ කැලණිගඟේ වතුර වැඩි වෙලා ගම් වතුරක් ආවනම් දියවන්නාව හරහා ඒක වැල්ලවත්ත සහ දෙහිවලි මුහුදට යවන්නත්, ඒ වගේම දියවන්නාවේ වතුර වැඩි වුණාම ඒක කැලණිගඟට දාන්න පුළුවන් විදිහටත් මේ වැඩසටහන් ආරම්භ කරලා තිබෙනවා. මම හිතන්නේ මේව ආරම්භ කරන්න තිබ්බේ මීට අවුරුදු 20කට 30කට කලින්. නමුත් මම ස්තුතිවන්ත වෙන ඇමතිතුමාට ඒ වැඩ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව. ඒ නිසා මේවා කරනවද නොකරනවද කියලා මේ හරේ මේ තැන් තැන් වල හන්දි වල කඩපිල් වල කෑ ගහන්න නැතුව වැල්ලම් පිටි හන්දියට එන්න කියලා මම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා. ඇවිල්ලා බලන්න පොම්පාගාර ඉදිවෙන්නේ කොහොමද, ඒ වගේම ඇලමාර්ග සුද්ධ වෙන්නේ කොහොමද, ඒ ඇලමාර්ග වල ගැඹුර කොහොමද, වතුර ගලා බැස යාම කොයි විදිහට හදලා තියෙන්නේ කියලා. ඒ නිසා තමයි 2017 දීත් 2018 දීත් මැයි මාසේ ආපු සුළුගම් වතුර තර්ජනයකට පවා කොළොන්නාවට මුහුණ නොදී ඒ ක්‍රමවත් වතුර බහැර යාම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණේ. මම විශේෂයෙන්ම ඇමතිතුමාට වගේම මේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් ඒ ඔවුන් ලබා දුන්නු සහ දෙමින් පවතින සක්‍රීය දායකත්වයට ස්තුතිවන්ත වෙන්න කැමතියි. ඒකම අපි දන්නවා මීතර මුල්ල කසලකන්ද මේක මේ අපි ගෙන අපි ගන්න නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙනල්ලා දැම්මේ. මේ ගෙනල්ලා බලහත්කාරයෙන් ගෙනල්ලා දාලා අක්කර 28ක භූමි ප්‍රමාණයක කසලකන්දක් මීටර් 31කට හදලා, හැබැයි අපේ ආණ්ඩුවටත් ඒක විසඳන්න බැරි වුණා. ඒ අපේ ආණ්ඩුවටත් කෙලින් තීරණ ගන්න බැරි වීම නිසා ඒ කසලකන්ද කඩාගෙන වැටිලා පවුල් 31 දෙනෙක් මිය ගියා. දැන් මම විශේෂයෙන්ම කියන්න ඕන මේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයිති. මේ ඉඩම කොළඹ නගර සභාව බලෙන් කුණු දාලා තමයි ගෙනිච්චේ. ඒක කිසි සංවර්ධන කටයුත්තක් කරේ නැහැ. හැබැයි නාගරික සංවර්ධන අධිකාරිය මම ආරාධනා කරනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න උදවියට දැන් එන්න මීතර මුල්ල කුණුකන්දට ඇවිල්ලා බලන්න කියලා ඉවරලා. විශේෂයෙන්ම මේ කුණුකන්ද ප්‍රෙස් කරන නව තාක්ෂණයක් දාලා මේ කුණු කසල කන්ද භූමියක් බවට පත් කරලා අලුත් නාගරික උද්‍යානයක් බවට පත් කරන වැඩ කටයුතු ආරම්භ කරලා බොහෝ දුරට දැන් ඉවර වෙමින් පවතිනවා. මම විශ්වාස කරනවා මම පහුගිය සතියේ ගිය හින්දා මේ අවුරුද්ද ජූලි මාසෙ වෙනකොට ඒක ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ සඳහා වියදම් වෙන මුදල රුපියල් මිලියන 4000කට අධික ප්‍රමාණයක් මේ මිලියන 4000ක් මොකටද වීදම් කරන්නේ? රීෂේප් කරන්න මිලියන 600ක්, නාගරික උද්‍යානයක් හදන්න මිලියන 1300ක්, අවට ඉඩම් අත්පත් කරගන්න මිලියන 1500ක්, ජල ප්‍රවාහන අපජලය බැහැර කිරීම සඳහා මිලියන 600ක් වශයෙන්. ඒ නිසා චම්පි කරනවා කැමැත්තම නම ඔබතුමාගේ ඉල්ලා සිටින කැමැති කොළඹ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් වලින් නොදියුණුම, අධ්‍යාපනයේ නොදියුණුම, අඩු ආදායම් ලාභින් වැඩිම ඉන්නේ කොළොන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. දැන් තමයි සංවර්ධනයේ අරුණළු පී දෙන්නේ. මේ ඇලමාර්ග ටික හදලා ලෝ ලෙවල් පාර හදලා ඉවරලා එනකොට මේ මීටර මුල්ල කසල කන්ද ඒ මියගියට කරන්න පුළුවන් ලොකුම උපහාරයක් තමයි චිත්‍රපටි ශාලාවක් නැති, රංගශාලාවක් නැති, බස් ස්ටෑන්ඩ් එකක් නැති කොළොන්නාව මේ අක්කර පහ උද්‍යානයක් බවට පත් කරලා ඉතුරු අක්කර ටිකේ කොළොන්නාව නව නගරය හදන්න සැලසුමක් හදන්න කියලා මම ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින කැමැති. ඒකම තමයි දැන් ක්‍රමවත් වැහි ජල වැසි ජලයේ බැස යාම සඳහා රුපියල් මිලියන 450ක් වීදම් කරලා මගේ ආසනය විතරක් පමණක් කුඩා පාලම්බොක්ක 25 දෙනාට ආරම්භ කරලා තියෙනවා. මේ වැඩසටහන් ටික ඉවරුනාම තව අවුරුදු 3ක් යනකොට මේ මෙගාපොලිස් අමාත්‍යාංශයත් අනෙකුත් අමාත්‍යාංශවලත් වැඩකටයුතු එක්ක ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට මට පේනවා කොළඹ දිස්ත්‍රික්කයේ දියුණුම නගරයක් බවට අපිට කොළොන්නාව පත් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක මම විශේෂයෙන්ම මේ අමාත්‍යාංශය පිළිබඳව සතුටු වෙනවා. මේ පාර වැසීෂෙත් එතුමාගේ අමාත්‍යාංශයට වෙන් වෙලා තියෙන රුපියල් මිලියන 31000න් රුපියල් මිලියන 10900ක් මහකොළඹ ගංවතුර පාලනයට වෙන් කරලා තියෙන්නේ. මහකොළඹ ගංවතුර පාලනය කියලා කියන්නේ මොකද්ද? වැඩි කොටසක් මේකෙන් 70% 80% මුදල් ප්‍රමාණයක් එන්නේ කඩුවෙලට සහ කොළොන්නාවට. ඒ නිසා ඒ මුදල් ටික ඉතුරු වෙලා යන්නේ නැතුව ඒ මුදල් වලින් නිසියාකාරව මේ වැඩසටහන් කරනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වැඩසටහන් ටිකත් කරලා දෙන්න කියලා ඉල්ලා සිටිමින් ඒ එක්කම ගරු ඇමැතිතුමනි මම ඔබතුමාගේ ඉල්ලා ඉන්න කැමතියි. දැන් කුළුණුමතින් ඉදිවන අධිවේගී මාර්ගය පෑලියකොට ඉඳලා දැන් ඉදියමින් පවතිනවා. ඒ එක්කම කටුනායක කොළඹ අධිවේගී මාර්ගය තියෙනවා. ඒ නිසා බේස්ලයින් පාරටත් ඒ වගේම ලෝ ලෙවල් පාරට සමගාමීව වදුල්ලවත්ත, ඔරුගොඩවත්ත, කම්බිකොටුවත්ත, විහාරගම වැනි ප්‍රදේශවල පැල්පත් වාසීන්ට පවුල් 4000ක් පමණ ඉන්නවා. මේ පැල්පත් වාසීන්ට ඒ පැල්පත් වලින් ඔවුන්ව අයින් කරලා ඔවුන්ට ඉදිරි අවුරුදු 3-4 කාලය තුළ ඉඩම් ලබා දීලා විශාල ආයෝජන කලාපයක් කරන්න පුළුවන්. මොකද හේතුව ගුවන්තොටුපළට කිට්ටුයි, වරායට කිට්ටුයි, ඒ වගේම ප්‍රධාන රේගු බහලු මධ්‍යස්ථානයට පයින් ඇවිදගෙන යන දුර තියෙන්නේ. ඒ නිසා ඒ වැඩපිළිවෙලත් ඔබතුමත් කොළඹ දිස්ත්‍රික්කයේ නායකයෙක් හැටියට ඒක කරලා දෙන්න කියලා ඉල්ලා සිටිමින් ඒකම හල්බරාවේ ඉඳලා තලාහේනේ ඉඳලා ලයිට් රේල්වේ පද්ධතිය අංගොඩහරහා යනකොට මුල්ලේරියාව නව නගරයක් හදන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද හේතුව දැන් මුල්ලේරියාවේ විරුවන් පෘතුගීසින් පරාජය කරපු ඒ විරුවන්ගේ භූමිය තාමත් හන්දියක්, බැංකුව හන්දිය, පින්තාලිය හන්දිය කියලා තමයි තියෙන්නේ. ඒ නිසා ඇඩ්‍රස් එකේ හැබැයි තියෙනවා මුල්ලේරියාව නව නගරය කියලා. ඒ නිසා ඇඩ්‍රස් එකේ තියෙන මුල්ලේරියාව නව නගරය සැබෑ මුල්ලේරියාව නව නගරයක් බවට පත් කරලා දෙන්න කියලා ඉල්ලා සිටිමින් ඒක මම ඔබතුමාට විශේෂයෙන්ම කියන්න කැමතියි. ඔබතුමාගේ දර්ශනය මම මාධ්‍ය ආයතනයක ප්‍රධානී කැරියර ඉඳලා දේශපාලනයට ආව පුද්ගලයෙක්. ඒ නිසා මම දැකලා තියෙනවා දේශපාලඥයෝ මැතිවරු වැඩ කරන විදිය, ඔබතුමාගේ දර්ශනය වැඩපිළිවෙල එක්ක ඔබතුමා මේ වෙනකොට ජාතික නායකයෙක් බවට පත් වෙලා තිනවා. ඒ නිසා ඔබතුමා තවදුරටත් සිංහල නායකයෙක් විදිහට හිතන්න ගත්තොත් මේ වැඩසටහන් ඉස්සරහට ගෙනියන්න බැරි වෙයි. ඔබතුමා මේ ජාතික හෙළවරුමෙන් දේශපාලනයට ආව බව ඇත්ත. ඒ නිසා මේ ජාතික ප්‍රතිපත්ති හදලා මේ වැඩපිළිවෙල කිරීමේ හැකියාව ඔබතුමාට තියෙනවා. මම ඉතාම සතුටු වුණා පහුගිය දවසක ඔබතුමා යාපනයට ගිහිල්ලා ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය පහසුකම් සුවය ලබා ඉදිරිපත් වීම පිළිබඳ. ඒ නිසා ජාතික නායකයෙක් වෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිමින් ජාතික නායකයෙක් කැරියට වැඩ කටයුතු කරලා ඉල්ලා සිටිමින් ඒකම අපි කියන්න ඕන දැන් අද අභ්‍යන්තර කටයුතු සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැසීර්ෂියත් ගන්න වෙලාවේ දැන් මේ කොළොන්නාවට තියෙන කොළඹ කඩුවෙල කෝට්ටේ ඔක්කොම මහනගර සභා ඉස්සර තමයි කොළොන්නාව ගමක් වගේ තිබ්බේ. දැන් කොළොන්නාව නගරයක් බවට පත් වෙලා තියෙනවා. ශීඝ්‍ර සංවර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශ සභාවත් කොළොන්නාව නගර සභාවත් එකතු කරලා එක මහනගර සභාවක් බවට පත් කරන්න කියලා මම වජිර අබේවර්ධන ඇමතුමාගෙන් ඉල්ලා සිටින කැමැති. ඒ එක්කම අපි කියන්න ඕන දැන් මේ අපේ නලින්ද ජාතිසේන මන්ත්‍රීතුමා කිව්වා මේ මැතිවරණ ක්‍රමයේ තියෙන අවුල. අපි දැක්ක මැතිවරණ ක්‍රමයේ තියෙන අවුල ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 4000ක් වෙනුවට 8000ක් කරලා පඩිනඩි දීමනා වැඩි කරලා මන්ත්‍රීවරුන්ට සභාගර්භයේ ඉන්න බැරි තත්ත්වයක් බවට පත් වෙලා ඒ මන්ත්‍රීවරු කරන වැඩ කොටසක් දැන් අපිට තේරෙනවා. ඒ නිසා මම ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ අපරාධය පළාත් සභාවට කරන්න එපා. පළාත් සභාවට කරන්නත් එපා. ඒ වගේම පෞගිය පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ මහජනතාවගේ මුදල් නාස්ති කරන මේ කොට්ටාස ක්‍රමයට මන්ත්‍රීවරු පත් කරන ක්‍රමය අහෝසි කළ යුතුයි. ඒ සඳහා කොමිටියක් පත් කරලා සීමා නිර්ණය වාර්තාවක් අරගෙන පරණ ක්‍රමයට හරි ගිහිල්ලා මේ මන්ත්‍රීවරු ගාන 4000ට වඩා වැඩි කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා. ඒක මේ අද ග්‍රාමීණධාරී මහත්වරුන්ගේ වැඩ ක්‍රියාකලාපය පිළිබඳව කිව්වා. ඇත්ත ඕන් වැඩ කරන හොඳට. දැන් ගම් වතුර වෙලාත්
ඔබතුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. ඉතින් අපි දැක්ක ග්‍රාමීණධාරී මහත්වරු ඉතාම කැපවීම වැඩ කරනවා. ග්‍රාමීණධාරී මහත්මියනුත් ඉතාම කැපවීම වැඩ කරනවා. ඒ නිසා ඔවුන්ගේ වෘත්තීය අවශ්‍යතාව ඉෂ්ට කරගන්න මහපාර නෙමෙයි කරගන්න ඕනේ. ඒක ඔවුන්ගේ යූනියන් හතම එකතු වෙලා ඇමතුමා එක කතා කරලා ඒක බේරගන්න පුළුවන්. ඒ නිසා තමයි එතුමාට ග්‍රාමීණධාරී මහත්වරු සම්බන්ධව කැක්කුමක් තියෙන හින්දා තමයි ග්‍රාමීණධාරී ගමේ තියෙන විසිරලා තියෙන පරිපාලනය එක තැනකට ගෙනල්ලා ගමේ ජනතාවට දුක් විඳින්න නැති වෙන්න ග්‍රාමීණධාරීවරයාටත් අනෙකුත් නිලධාරීවරුන්ටත් ගෞරවාන්විත විදියට තමන්ගේ රාජකාරී කරන්න පුළුවන් විදියට නිලසෙවණ කාර්යාල 14000ම හදන්න ආරම්භ කරලා තින්නේ. දැන් අත් වශයෙන්ම මගේ ආසනයට නම් තාම හම්බෙලා නැහැ. නමුත් එතුමා මේ වෙනකොට 1961ක් හදලා ඉවර කරලා තියෙනවා. මේවා පෞගේ රජය කරාද? පෞගේ රජය කරේ මොකද්ද? ගමේ ඉන්න මන්ත්‍රීට කොමිස් ගහන්න පුළුවන් වැඩ ටික විතරයි කරේ. දැන් රජයේ නිලධාරියෙකුට කාර්යාලයක් හැදුවා කියලා ඉවරලා කිසිදු දේශපාලන වාසියක් නැහැ. හැබැයි ගමේ පරිපාලනයේ ශක්තිමත් වෙනවා. මම ඒ පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙන ගාම්ම දැන් මේ කතා කරන ග්‍රාම නිලධාරි මහත්වරු ගැන කට්ටිය කතා කරනවා. දැන් අපි දන්නවා දොස්තරලා වර්ජනයට දාන්නේ කවුද කියලා. සමෘද්ධි නියාමකලා වර්ජන වලට දාන්නේ කවුද කියලා. මේ ග්‍රාම නිලධාරි වර්ජනයේ පිටිපස්සෙත් කවුද ඉන්නේ කියන එක අපි දන්නවා. දැන් ඒ අයට බැරි වුණා කිසිදු දීමනාවක් ග්‍රාම නිලධාරියන්ට වැඩි කරන්න. මේ ග්‍රාම නිලධාරී මහත්වරුන්ට අපි ආණ්ඩු ආවම 2015 වැඩි කරපු රුපියල් 10000ක් හම්බුණා. දැන් ජූලි මාසේ වැඩි කරන්න තියෙන 2500ක් හම්බෙනවා. දැන් sannivedana දීමනාව වැඩි කරන්න විශේෂයෙන්ම කැබිනට් පත්‍රිකාවක් ඇමතුමා දාලා තිනවා. ඒ නිසා මේ මහපාර විසඳ ගන්න එනවනම් ඒක විසඳ යුතු ක්‍රමය වෙනස්. මගේ පෞද්ගලික අදහස නම් විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ කශේරුකාතාව ටිකක් කෙලින් කරන්න ඕන. හැමදාම ට්‍රැෆික් හැමතැනම උද්ඝෝෂණ මේ විදිහට රට දුවන්න පුළුවන්ද? ඒ නිසා වජිර අභිවාදන ඇමතුමනි ග්‍රාමීය පරිපාලනය
ශක්තිමත් කරන ගාම
ග්‍රාමීය පරිපාලනය ශක්තිමත් කරන ගාම මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ගේ ගෞරවය රැකලා දෙනවා වගේම ආර්ථික සංවර්ධන නිලධාරීන්ටත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ටත් කෘෂි පරිශ්‍රණ නිලධාරීන්ටත් ඒ රාජකාරී ගම ඇතුළෙම කරන්න බලතල මීට වඩා ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා දෙන්න සිල්ලා සිටමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු නිමල් සිරිපාලද සිල්වා මහත්මයා ඔබතුමාට විනාඩි 12ක පමණ කාලයක් තියෙනවා.
මූලාසනාරූඪ සභාපතිතුමනි මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අද දින බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත් ඒ වගේම සුදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයත් වැශීෂ කතා කරන අවස්ථාවේදී පළමුවෙන්ම අපේ වජිර අභිවර්ධන මැතිතුමා සභාගර්භයේ ඉන්න අවස්ථාවේදී එතුමා පළාත් පාලන පළාත් සභා මැතිවරණය පිළිබඳව යම් යම් අදහස් රාශියක් මේ ස්ථානයේදී ප්‍රකාශ කරා. ඔබතුමාට කියන්නට ඕන මේ පිළිබඳව සාදන ලද නීති රීති සියල්ල සෑදුවේ ඒකපාක්ෂිකව නෙවෙයි. මේ පිළිබඳව ඔබතුමාලත් අපිත් සියලු දෙනාම එකතු වෙලා තමයි මීට අදාළ නීති සකස් කරේ. එදා දිනේෂ් ගුණවර්ධන ඇමතුමාගේ නායකත්වයෙන් පිහිටවන ලද ඒ කමිටු වාර්තාව අනුව අපි පළාත් පාලන මැතිවරණයේදී මනාප ක්‍රමේ නැති කරලා ඒ පිළිබඳව කොට්ටාස ක්‍රමයට යාමේ තිබුණු ජාතික අවශ්‍යතාවය ගැන කල්පනා කරලා අපි ඒ ක්‍රමේ සකස් කරා. ඒ ක්‍රමේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් මං හිතනවා ඒ ක්‍රමේ අඩුපාඩු සකස් කරනවා විනා ඒ කොට්ටාස ක්‍රමයට අපි නැවත යාම මං හිතනවා අපේ මැතිවරණ ඉතිහාසයේ ජයග්‍රහණයක්. මොකද ඒ නිසාම තමයි අපිට පළාත් සභා මැතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතා පැහැදිලිව කියපු ස්ථාවරයේ තමයි කොට්ටාස ක්‍රමයේ සහිත මිශ්‍ර ක්‍රමයකට අපි ආ යුතුයි කියලා. ඉතින් එහිදී කොට්ටාස බෙදීමේදී ඇති වුණු යම් යම් ප්‍රශ්න විශේෂයෙන්ම සුළු ජාතික පක්ෂ විසින් රජයට කරන ලද බලපෑම් මේ වගේ දේවල් නිසා තමයි මේවා අවුල් වුණේ. ඉතින් ඒ නිසා අපිට අත්‍යවශ්‍ය වෙනවා ඔබතුමා කියනවා නම් මේ ක්‍රම ඔක්කොම වැරදි කියලා. එහෙනම් අලුත් ඇමතිතුමා වශයෙන් අලුත් ක්‍රමයක් හදලා පාර්ලිමේන්තුවට ගේන්න. පළාත් සභා මැතිවරණය කෙසේ වෙන්න ඕන කියලා. හැබැයි ඒක මේ පළාත් සභා මැතිවරණය කල් දැමීමට දඩමීම කරගන්නට එපා. ඉක්මනින් ඒක ගෙනල්ලා අපිට කියන්න මෙන්න මේ විදිහටයි අපි පළාත් සභා මැතිවරණය තියන්න යන්න කියලා. එතකොට අපිට සාකච්ඡා කළා ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ඉන්න සෑම දේශපාලන පක්ෂයකටම පළාත් සභා මැතිවරණය ඉක්මනින් තබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන බව ප්‍රකාශ කරන්න කැමති. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම දැන් නලින්දු ජයසිරි මහත්මයා මේ විධායක ක්‍රමය පිළිබඳව කිව්වා. මං හිතන්නේ අද වෙලා තියෙන්නේ විධායක ජනාධිපති ධූරය නැති කරන්න ඕන ජනතාවට නෙවෙයි පක්ෂ නායකයින්ට. තමන්ගේ පක්ෂවල තියෙන අර්බුද විසඳ ගන්න තමයි මේ විධායක ජනාධිපති ධූරය නැති කරනවා කියන මතයක් දැන් රටේ ගෙනියන්නේ. ඒ නිසා ඒක ජනතා අවශ්‍යතාවයක් නොවේ. මං හිතනවා රෙෆරෙන්ඩම් එකකට ජනමත විචාරණයකට ගියාම ජනතාවගේ අදහස් ඒ පිළිබඳව දැනගන්නට ලැබේ. ඊළඟට මෙතන ඉන්නවා අපේ චම්පික රණවක ඇමතිතුමා. මං එතුමත් සමග ප්‍රවාහන ඇමතිවරයා වශයෙන් අවුරුදු 3ක් විතර කාලයක් අපේ අමාත්‍යාංශ දෙක ඉතාම සහසම්බන්ධතාවයකින් යුතුව වැඩ කටයුතු කළා. මම එතුමා මේ රටේ ප්‍රශ්න ගණනාවක් විසඳීම සඳහා නගරාශ්‍රිතව තියෙන ප්‍රශ්න ගණනාවක් විසඳීම සඳහා එතුමා ගන්නා ලද නිර්භීත පියවරවල් මං අගය කරන අමාත්‍යවරයෙක් හා මන්ත්‍රීවරයෙක්. විශේෂයෙන්ම අරුවක්කාලු ඒ කසල අංගණය විශේෂයෙන්ම කොළඹ තිබුණු විශාල කසල ප්‍රශ්නයක් විසඳීම සඳහා දැවැන්ත ව්‍යාපෘතියක් එතුමා සකස් කරා. ඒ තුලින් කොළඹ කසල බැහැර කිරීම පිළිබඳ ප්‍රශ්නයට මං හිතනවා විසඳුමක් ලැබෙයි. ඉතින් ඒ පිළිබඳව අපි එතුමාට ස්තුති කරන්නට ඕන. එතුමා මතකයි මේ කසල දුම්රියෙන් පුත්තලමට ගෙනහිල්ලා ඒවා සනීපාරක්ෂක ක්‍රමයක් මත බැහැර කිරීමේ වැඩපිළිවෙලක් හැදුවා. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් අමතුමනි අපිට තියෙන ප්‍රශ්නය කසල ප්‍රශ්නේ තියෙන්නේ කොළඹ පමණක් නෙවෙයි. ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම මේ ප්‍රශ්නේ තියෙනවා. විශේෂයෙන්ම බදුල්ල නගරයේ දැන් අද අපි ක්‍රීඩාංගණය ළඟ තමයි කසල ටික ගොඩ ගහලා තියෙන්නේ අවුරුදු 40ක් තිස්සේ. මම මේ පිළිබඳව මම එහි දේශපාලන නායකත්වයේ ඉන්න දවස්වල වැඩ කටයුතු රාශියක් කරා. ඔබතුමා කරා වගේම ළඟ වත්තක් අරගෙන ඒ වත්තේ මෙව වල්ලා දාලා මේ වැඩ කටයුතු කරන්න. නමුත් අපේ තිබුණු දේශපාලන බෙදීම් මත මැතිවරණයක් ලඟුණු නිසා ඒ වැඩේ කරන්න හම්බුනේ නැහැ. ඉතින් අනිත් දේශපාලන කට්ටිය මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරා, මග අවහිර කරා, වාහනවලට යන්න දුන්නේ නැහැ. ඉතින් මාත් බැලුවා ඉතින් කසල ටික ඔය තියාගන්න ඕන නම් ඒ ඇයට හිම්ම තියාගෙන ඒ ඇයටම ප්‍රශ්නේ විසඳන්න කියලා මම බලාගෙන හිටියා. නමුත් ඇමතිතුමනි ඔබතුමා මේ කසල ප්‍රශ්නය පිළිබඳව කොළඹට විතරක් සීමා වෙන්නේ නැතුව සමස්ත ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල කසල ප්‍රශ්නේ විසඳීමට ශක්තියක් පළාත් සභාවලට ඒ නගර සභාවලට ඇත්තේ නැහැ. මේ සඳහා විශාල ආයෝජනයක් අවශ්‍යයි. මේ සඳහා ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ නිසා මේකටත් අත දාලා මෙවැනි ප්‍රශ්න තිබෙන තැන් ටික එකතු කරලා ජාතික වැඩපිළිවෙලක් සකස් කරන්න මේ කසල ප්‍රශ්නේ විසඳීම සඳහා. එහෙම නැත්තම් වෙන්නේ කසල ටික එහෙට යනකොටයි මෙහෙට යනකොටයි පාරවල් ටික බ්ලොක් කරනවා, මේකට විරෝධතාවයන් ඇති වෙනවා, ඩෙංගු රෝගය පැතිරෙනවා, සනීපාරක්ෂාවට ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මේ කසල රඳවණයන් නිසි ලෙස සකස් කිරීම සෑම පළාතකම අපේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මං හිතනවා ඔය ගම් පෙරළිය ඒවත් හොඳයි. නමුත් ඊටත් වඩා හොඳ දේ තමයි ඔය තියෙන හල්ලි ටික එකතු කරලා හරි හොඳ කසල බැහැර කිරීමේ ක්‍රමයක් ඒ පළාත්වල සකස් කරොත් එයින් ඉතාම පුළුල් ජාතික හා ප්‍රාදේශීය සේවාවක් ඇති වෙන බව ප්‍රකාශ කරන්න කැමැති. ඊළඟට ඔබතුමාගේ සැහැල්ලු දුම්රිය පද්ධතිය මං ඉතාමත් වාගේ කරනවා. අපි ඒ පිළිබඳ ඔබතුමා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා අපේ දුම්රිය ඉඩම් ලබා දීම පිළිබඳවත්. මොකද මේ රටේ මේ විශේෂයෙන්ම කොළඹ තියෙන තදබදය සඳහා ඉහලින් දිවෙන එවැනි සේවාවක් අපට අත්‍යවශ්‍යයි. ඒ තුළින් මංහිතනවා විශේෂයෙන් අපේ මාර්ග තදබදය අඩු අවම කිරීමට මෙන්ම ජනතාව වෙනත් විකල්ප ගමන් මාර්ගයක් සඳහා සේවාවක් සඳහා යොමු කිරීමට පුළුවන්. කාර්වලින් ත්‍රීවීල්වලින් ඒ එන්ඩ පුරුදුවෙච්ච ජනතාව මෙවැනි සැප පහසුකන් ඇති සැහැල්ලු දුම්රිය සේවාවක් තුළින් ජනතාවගේ මනස ගමනා ගමනය පිළිබඳව තියෙන සංකල්පය හා මනස අපිට වෙනස් කරන්න පුළුවන්. නැතන් තමන්ගේම කාරකක් එලවාගෙන ඇවිල්ලා ඒක පාකරන්න තැනක් නෑ, ඊට පස්සේ එක තියල යන්න තැනක් නෑ. ඉතින් ඒ නිසා මෙවැනි සංකල්පයක් අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මං අගය කරනවා ඔබතුමා, මම ප්‍රවාහන ඇමතිවරයා වශයෙන් සිටින කාලෙදී මම විශේෂයෙන්ම කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක විශාල පියවරක් අරගෙන දැන් ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන්ම එහි දෙපස ඉන්න අනවසරයෙන් ජීවත් වන ජනතාව සඳහා නිවාස සැපයීම සඳහා අපි ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් සමග ගිවිසුම් ගත වුණා. විශේෂයෙන්ම ඔබතුමා හදන අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන නිවාස මිලදී අරගෙන අපට ඒවායේ මේ අය නැවත පදිංචි කරලා මේ ඉඩම් ටික අපිට සුද්ධ කරලා ගන්න පුළුවන් වෙන ක්‍රමයක්. ඒ සඳහා ඔබතුමා දුන්න සහයෝගයත් අගය කරන අතරම ඒ ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් මේ කොළඹ දිස්ත්‍රික්කයේ ගමනාගමන පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා, ඒ සඳහාත් ඔබතුමාගේ නිරන්තර සහයෝගය ඒ අමාත්‍යාංශයට ලැබෙයි කියලා මං අපේක්ෂා කරනවා. මොකද ඒ ඉතාමත්ම අත්‍යවශ්‍ය වූ ව්‍යාපෘතියක්. ඒ වගේම ඔබතුමා මධ්‍යම පාන්තික නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා යම් ආකාරයක මැදිහත් වීමක් ඔබගේ අමාත්‍යාංශයේ මගේ සිදු කරනවා. මොකද අද ලංකාවේ ජීවත් වන මධ්‍යම පන්තිකයින්ට සිය නිවාස ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා පෞද්ගලික අංශය මත පමණක් විශ්වාසය තැබීමට පුළුවන්කමක් නෑ. ඒ නිසා යම් ආකාරයක දිවිදීමනාවක් දිවි ගැන්වීමක් අවශ්‍ය වෙනවා මාධ්‍යම පාන්තිකයින්ට, රජයේ සේවකයින්ට. ඉතින් ඒ නිසා මං විශ්වාස කරනවා ඒ තුළින් අපිට විශේෂයෙන්ම රජයේ සේවකයින්ගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා කොළඹ තදාසන්න ප්‍රදේශයන්හි එවැනි ව්‍යාපෘතින් සාර්ථකව නිමකොරොත් එයින් විශාල සේවාවක් ජනතාවට ලබා දෙන්නට පුළුවන් වෙයි. එසේම ඔබතුමා නගර ගණනාවකම දැන් බස් නැවතුම් පොළවල් සෑදීමේ ඉස්සර මගේ අමාත්‍ය
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් තව ඉතිරිලා
තියෙනවා. තිබූ අධිකාරියකට තිබූ බලය සම්පූර්ණයෙන්ම බස් ස්ටෑන්ඩ් හැදීම ඔබතුමාට නාගරික සංවර්ධන අධිකාරියටත් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ තුලින් අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම ඒ සඳහාත් ඔබතුමා වඩාත් අවධානයකින් යුතුව යොමු කරලා විශේෂයෙන්ම අපට තියෙන සුවිශේෂී ප්‍රශ්නයක් තමයි මේ නගර දෙකක් තුනක් අතර ගමන් කරන බස් රථ නවත්තා තබන ස්ථානවලදී ජනතාවට අවශ්‍ය පොදු පහසුකම් අඩුකම. ඒ සඳහා කවුරුත් විශාල උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ සඳහාත් ඔබගේ අමාත්‍යාංශයෙන් යම් ආකාරයක මැදිහත් වීමක් සිදුවීම අත්‍යවශ්‍ය බවත් ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ නිසා මම ඔබ තුමාට මෙන්න මේ කාරණා ටික විශේෂයෙන්ම මතක් කර දෙමින් මා නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ඇල්ල ප්‍රදේශය දැන් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගනු ලබන ප්‍රදේශයක්. නමුත් ඒ ප්‍රදේශය දැන් නැවතත් කුණු කසල වලින් පිරිච්ච ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා එහි ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳවත් යම් මැදිහත්වීමක් ජාතික මට්ටමෙන් සිදු කරන ලෙස ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි
ඔබතුමාට. මිලකට ගරු නිමල් ලංසා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලසනෝබෝන මන්ත්‍රීතුමනි, අද විවාදයට ගන්න විශේෂයෙන් බස් යාන පළාත් සංවර්ධන අමාත්‍ය මානකර සභා විෂයක්. ඒ වගේම සුදේශ කටයුතු අභ්‍යන්තර පළාත් පාලන විෂයත් පිළිබඳව අදහස් දැක්වීම අවස්ථාව ලැබීම පිළිබඳ ස්තුතියන්ත වෙනවා. විශේෂයෙන් සුදේශ කටයුතු සහ පළාත් පාලන විෂය ගැන කතා කරද්දී මම හිතන්නේ මිලියන 22ක ජනතාවක් සඳහා ඉතාමත්ම සමීපව කටයුතු කරන අමාත්‍යාංශයක් විදිහට තමයි මම අමාත්‍යාංශය අපි දකින්නේ. ඒ නිසා මම සුබ පතනවා විශේෂයෙන් සුදේශ කටයුතු ඇමතුමාට, රාජ්‍ය ඇමතුමාට සහ අපේ අනිකුත් චම්පික ඇමතුමාට මේ 2019 වර්ෂය තුළ එතුමන්ලා බලාපොරොත්තු වෙන කාර්යභාරය ඉටු කරන්න රටේ ජනතාව වෙනුවෙන් ඒ අවස්ථාව ලැබේවා කියලා. මම මේ අවස්ථාවේදී විනාඩි 9ක් තියෙන නිසා මගේ කතාව මම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා මේ පළාත් පාලනේ විෂය පිළිබඳව. මොකද අද මේ උත්තරීතර සභාවේ මගේ දැඩි අවධානය ගරු පළාත් පාලන විෂය භාර ඇමතුමාට යොමු කරනවා. ඔබතුමාට මේක ඍජුව සම්බන්ධ නැතත් පළාත් සභාව සහ පළාත් පාලනය අයිතියට අයිති තියෙන ගම්පා දිස්ත්‍රික්කයේ වත්තල මහබෝල නගර සභාව පිළිබඳව. පළාත් පාලන ඉතිහාසයේ තුල වෙච්ච දූෂිතම ගනුදෙනුව ගිය මාසය තුල වත්තල මහබෝල නගර සභාව සීමා තුල සිදුවෙනවා. වත්තල මහබෝල නගර සභාවට අයිති ලක්ෂ 50ක් වටින පර්චස් 77ක භූමි භාගයක් විකුණා දැමීම සඳහා වත්තල නගර සභාව ටෙන්ඩර් පත් කැඳවුණා. වත්තල නගර සභාව ටෙන්ඩර් පත් කැඳවලා මේ ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වෙන කිසි කෙනෙක්ට ටෙන්ඩර් ෆෝම ලබා දෙන්නේ නැහැ. ඒව ටෙන්ඩර් ෆෝම ලබා නොදී තමන්ගේ ඉතවතාට තමන්ට දෙන්න ඕන එක්කෙනාට ටෙන්ඩර් ෆෝම් දෙක තුනක් දීලා මේ ටෙන්ඩරේ විවෘත කරනවා. මං හිතන්නේ පළාත් පාලන ඉතිහාසයේ වෙච්ච දූෂිතම විශාලම වංචාව විදිහට තමයි මම මේක දකින්නේ. මොකද අපේ පළාත් පාලන විෂය භාර ඇමතුමත් ඉන්නවා, වත්තල ආසනේ අපේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකතුමත් ඉන්නවා, මෙගා පොලිස් අමාත්‍යතුමත් ඉන්නවා. මොකද අපේ චම්පික ඇමතුමාගේ නමත් ඒ ෆෝම් එකේ ගන්න ගියාම සභාපතිතුමා කියලා තියෙනවා. මාගාව වීඩියෝ දර්ශන තියෙනවා. ඔබතුමා මේක දන්නේ නැහැ, ඔබතුමාට මම මේක දෙන්නම්. මේ ෆෝම් එක ගන්න ගියාම කියනවා මෙගා පොලිස් අමාත්‍යංශයෙන් චම්පික ඇමතුමා මුදල් දෙනවා, ඒ නිසා මේ ඉඩම අපේ විකුණන්නේ නැහැ කියලා. විකුණන්නේ නැහැ කියලා ටෙන්ඩර් ෆෝම් දෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත යනවා. මාගා සිද්ධි ඔක්කොම තියෙනවා. අද ඇන්සාඩ් ගත කරනවා. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දාන්න මේ ඉඩම වත්තල ආසනේ තියෙන ඉඩම පර්ච් එක ලක්ෂ 50ක් වටිනවා. පර්ච් 77ක් වටිනාකම පර්ච් එක දෙනවා ලක්ෂ 12ට, ලක්ෂ 38ට පාඩුව පර්ච් 77ට. ඔව් ඇමතුමා.
ගරු ජොතුමා
නැහැ මහමතුමා, ඕක අනුමත කරලා නීත්‍යානුකූලයි කියලා දීලා තියෙනවා.
මම ඔබතුමා සම්බන්ධයි කියලා කිව්වේ නෑ. තොපි අරිනම් දාගන්න. මම ඔබතුමා සම්බන්ධයි කියලා කිව්වද?
මම චෝදනා කරන්න
ඒවා කිව්වද? ඔබතුමා සම්බන්ධයි කියලා ඔබතුමා තොපි අරිනම් දාගන්න. ඒකට මට දාන්න නෑ. ඔබතුමා සම්බන්ධයි කියලා මම කිව්වේ නෑ.
මෙයා කරු
දේවල් අම්ම කියන ඔබතුමා සම්බන්ධයි කිව්වේ නෑ. මම වජිරඹතුමා සම්බන්ධයි. මේගොල්ලෝ දන්නේ නෑ මේක. හැබැයි වත්තල ඔබතුමාගේ සභාපති සම්බන්ධයි. වත්තල නගර සභාවේ ලේකම්තුමිය සම්බන්ධයි. මාගාව තියෙනවා මේ සම්පූර්ණ ෆයිල් එක. මම මගේ මන්ත්‍රීකම ඔට්ටු දානවා. මන්ත්‍රීකම අභියෝගයෙන් ලක් කරනවා. ගරු සභාපතිතුමා, මට මගේ කාලය දෙන්න. එතුමාට කතා කරන්න දෙන්න. හරි, ඔබතුමා කතා කරන්න කොහේන. මට මගේ කාලය දෙන්න. හරි, ඔබතුමා කතා කරන්න. ඔබතුමා වංචාව කියලා නැත්තම් කතා කරන්න. මම උත්තර දෙන්න. මම ඔබතුමාට අභියෝග කරනවා. පුළුවන් නම් මා එක්ක ඕනම විවාදයකට එන්න. මම වීඩියෝ දර්ශන සහිතව ඔප්පු කරනවා ටෙන්ඩර් ෆෝම් නොදුන්නේ ගැන. ඔබතුමා කැමතිද? ඔබතුමා කැමතිද ටෙන්ඩර් ෆෝම් නොදීම ගැන මේ සභාවක ඉඩමක් විකුණද්දී? සභාපතිතුමා මට මගේ කාලය දෙන්න. ඔබතුමා කියන්න. හරි, මට මගේ කාලය දෙන්න. ඔබතුමා කියන්න. ඔබතුමා කියන්න.
ඔබතුමාගේ කාලේ දිගටම දිනා කරන්න.
ඔබතුමාගේ ඔබතුමා මට බාධා කරනවානේ.
බාධා ඇති වෙනවා ඔබතුමා.
ගරු. අර අර නියෝජ්‍ය අර අර ඔබතුමාගේ ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඉතාමත් පෑදීලිව කියන්න ඕනේ, මම වත්තල ආසනයේ මේ ඩං අනුදෙනුවට ජෝන් නමරතුංග මහත්තයා සම්බන්ධයි කියලා කිව්වේ නැහැ. නෑ, මම කිව්වා ඔබතුමා ඉන්නේ කොහොඳයි කියලා. ඔබතුමා තොප්පිය දාගත්තට මට කරන්න දෙයක් නැහැ. එනිසා මම ඔබතුමාට එක අභියෝගයක් කරනවා. ඔබතුමා පුළුවන් නම් ඔබතුමා කියනවා නම් මේ ඉඩම විකිණේ මේ වංචාවක් වෙලා නැහැ, දූෂණයක් වෙලා නැහැ, ඔරකමක් වෙලා නැහැ, සල්ලි බෙදාගෙන නැහැ කියනවා නම් මම ඔබතුමා කියන ඕනම මාධ්‍ය එක්ක විවාදයකට ඇවිල්ලා මේ වීඩියෝ පා දාලා පෙන්වන්නම්. මාක් ෆර්නෑන්ඩෝ සභාපතිතුමා කියනවා චම්පේ කැමතිතුමාගේ නම භාවිතා කරලා මෙතුමා දන්නේ නැහැ කියනවා චම්පේ කැමතිතුමා සල්ලි දෙනවා. එනිසා මේ ඉඩම විකුණන්නේ නැහැ. මේ නිසා ටෙන්ඩර් ෆෝම් දෙන්න බෑ. ලේකම්තුමිය මොනවද කියන්නේ? ඉතින් මාගාව තියෙනවා. මං අද සභාගත කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක දාන්න. ඔබතුමා දෙන්න
මන්ත්‍රීතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
නෑ ගරු සභාප ගරු මගේ වෙලාව දෙන්න මට. මං තාම පටන්
ගත්තා. ඔබතුමාගේ වෙලාව දිගටම දීලා තිබ්බා.
නෑ
ඔබතුමාගේ මයික් එක ඔබතුමාට දිගටම දීලා තිබ්බා.
ඔය අසාධාරණ වැඩේ කරන්න එපා. ඔය අසාධාරණ වැඩේ කරන් ඔබතුමාට ඕන නම් මගේ කටවාන්න මට වෙලාව නොදී ඉන්න කමන්නේ කරන්න. හැබැයි වත්තල ජනතාවට ලංකාවේ ජනතාවට කරපු වැඩිම අසාධාරණ මේ පළාත් පාලනේ තියා ලක්ෂ 3000කට වැඩි හොරකම් කළා. ලක්ෂ 3000ක පියන් ඉඳලා සියලුම മന്ത്രിවරු සල්ලි බෙදාගත්තා. ඔබතුමාට සල්ලි අම්මුන් නැහැ කියන එක මම දන්නේ නැහැ. අම්මුණාද නැද්ද කියන එක. හැබැයි සියලුම දෙනා බෙදාගත්තා. පල්ලෑ ඉඳලා ඉල දක්වා බෙදාගත්තා. ඒ නිසා මම කවදාවත් අපේ සල්ලි මිනිසුන්ට දීලා දේශපාලනය කරපු අය, අපේ ආණ්ඩුවේ සල්ලි මිනිසුන්ගේ සල්ලි ගසා ගාලා දේශපාලනය කරපු අය නෙමෙයි. ඒ නිසා ඔබතුමා වැඩිකාරයන් ආරක්ෂා ගන්න එන්න එපා. ඔබතුමා දන්නවා මගෙත් ඇටි. මම කිසි කෙනෙක්ටම බය වෙලා ඉන්න මිනිහෙක් නෙමෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ තුල වැරද්ද දැක්කම වැරද්ද කියලා කියනවා. වැරද්ද දැක්කම වැරද්ද කියන්නේ නැතුව ගෙදර යන්නද මට කියන්නේ? මම වත්තල ජනතාව, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ලංකාව වෙනුවෙන් අයියෙන් කෑගාලා කියනවා ලක්ෂ 3000 කොරකම් කළා සභාපති ලේකම්තුමියයි. කාට සල්ලි ගියාද මන් දන්නේ නැහැ. ඔක්කොම බෙදාගත්ත හැබැයි ඔබතුමා මගේ අභියෝගේ බාර ගන්නවද? මගේ අභියෝගේ ඔබතුමා බාර ගන්නවද? ඒකතර අභියෝග බාර ගන්න බෑ. බයයි, බයයි ඇගිලා දුවනවා. මේ සල්ලි ලක්ෂ 3000 කොරකම් කරපු සභාපතිය බේරන්න එන්නකෝ. ඕනම අභියෝගයට මම වත්තල ආසනේ තුල පුරෝපු ඉඩම් ටික මම මෙතරකල් සද්දවාගෙන හිටියා. හැබැයි ඔබතුමා අභියෝග කරන්න ආව නම් සල්ලි ගත්ත දැන් ඔක්කොම කියන්නම්. ගම් වතුර පාලනය කරගන්න බෑ. සියලු ඉඩම් පුරවනවා වත්තල. සියලු ඉඩම් පුරවනවා සල්ලි අරගෙන. නම් පිටින් කියන්න ඔක්කොම තියන ෆයිල් පිටින්. එනිසා මා එක්ක කරුණා කරලා වාදෙට එන්න හදන්න එපා කවුරුත්. මට ගෝලේ නැහැ වත්තල. මම වත්තල එන්නේ නැහැ. ඔබතුමා තමයි ඉන්නේ. මම කාර්යාලයයි වැඩ කරනවා. මම ආණ්ඩුවේ නෙමෙයිනේ. තමුන්නාංශලගේ ආණ්ඩුව වැරදි වැඩ කරනවා.
මම කාලේ අවසානයි මන්ත්‍රීතුමා.
අපිට කියේ ඉන්නේ අපේ ආණ්ඩුව දෙපාරක් අපි දන්නවා. ඉරේ දාන එක දානවා. තමුන්නාංශගේ ආණ්ඩුවනේ තියෙන්නේ. ඉරේ දාන්න කොල්ලලා. අයියෝ ඔයාගේ ඉතිහාසය ගැන මම දන්නවා.
කාලේ අවසානයි මන්ත්‍රීතුමා.
ඒ නිසා ගරු සභාපතිනි මම අවසන් කරන්නම්. මම අවසන් කරන්නේ මට විනාඩියක් දෙන්න. මම මේ ඉදිරිපත් කරපු වත්තල නගර සභාව වෙච්ච මේ සිද්ධිය පිළිබඳ මේ වාර්තාව ඇන්සාර් ගත කරනවා. මේකේ තියෙනවා වත්තල මහබෝල නගර සභාව විසින් ප්‍රසිද්ධ කරන දැන්වීම ඇමුණු අංක 1 ඇමුණු අංක 2 වත්තල මහබෝල නගර සභාවේ සභාපතිතුමා අමීම නුවන් පියන්ත කියන පුද්ගලයා 2019 2021 වත්තල මහනගර සභාවේ ලේකම්තුමිය අමු වෙච්ච ඒ වීඩියෝ පට විස්තර සියලු දේ 2019 දෙක විශ්වවිද්‍යාල දෙන සභාපතිතුමා ලේකම්තුමිය කාර්යාලයට එන්නේ නැතුව ටෙන්ඩර් ෆෝම් නොදුන්න එක. ඊළඟට 2019 දෙක විශ්වවිද්‍යාල උදේවරුගේ සභාපතිතුමා ලේකම්තුමිය
කාර්යාලය ඔබතුමා අවසන් කරන්න කාලය අවසන්යි මන්තුමා. ඔබතුමාට විනාඩියක් දීලා තියෙනවා වැඩි.
හරි මේ සභාගත කරන එක විතරයි. තප්පරයක්
දෙන්න අවසන් කරන්න මන්තුමා.
තප්පරයක් දෙන්න මේක සභාගත කරන්න. හරි ඊළඟට
2019
2022 නුවන් පියන් විසින් ලියාපදිංචි තැපෑලෙන් අරපේක මම පාර්ලිමේන්තු මන්ත්‍රීරා විදියට තොරතුරු දැනගැනීම් පනතෙන් තොරතුරු ඉල්ලපුවාම ඒ තොරතුරු සති තුන දෙකක් තිස්සේ නොදී ඉන්න එක ඒ සියල්ලක් අද සභාගත කරනවා. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලාස් පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිමින් ගරු චම්පි කැමතිතුමාගේ කරුණා ඉල්ලන ඔබතුමාට මම ෆයිල් එක දෙන්නම්. මේ පිළිබඳව පරීක්ෂණයක්
කරන්න මීලකට ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා. මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද විශේෂයෙන්ම අපේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත් ඒ වගේම පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ වැයශීර්ෂයේදී කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි මේ බස්නාහිර මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අපි ගත්තොත් අපි දන්නවා කොළඹ නගරේ මූලික කරගත් ලංකාවේ සියලුම නගරවල සංවර්ධනය වෙනුවෙනුත් එවැගේම ඒ යටිතල පහසුකම් වෙනුවෙනුත් විශාල කාර්යභාරයක් කරන අමාත්‍යාංශයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි විශේෂයෙන්ම 77 ඒ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයත් එක්ක 78 ඒ ආණ්ඩුව පිහිටුවීමත් එක්කම මේ කොළඹ නගරයේ මුල්කට කර අපි දක්වා 94 දක්වා විශාල සංවර්ධන යෝධ ක්‍රියාමාර්ගවල් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම එදා එවකට හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමා, එතුමා අග්‍රාමාත්‍ය කාලේ ඉන්න කාලේ ඉඳන්, ඒ වගේම එතුමා ජනාධිපතිවරයා හැටියට පත් වුණාට පස්සේ කොළඹ නගරයේ මේ නගරා මුල්කටගෙන නගරයේ ආශ්‍රිතව තිබෙන අනිකුත් නගරවලත් විශාල සංවර්ධන ක්‍රියාදාමයන් අපි ක්‍රියාත්මක වෙන බව අපි ඉතිහාසයට ගියාම අපිට පේනවා. ඒකෙදි අපි කොළඹ නගරයේ ජීවත් වෙන ජනතාව හැටියට විශේෂයෙන්ම මේ නගරයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න හැටියට අපි දැක්කා පැල්පත් වාසීන්ගේ ඒ ප්‍රශ්නය. ඒ වගේම මේ නගරයේ ජීවත් වෙන නිවාසවල තියෙන තදබදය, ඒ නිවාස ලබා දීම, ඒ මධ්‍යම පාන්තිකයන් වෙන්න පුළුවන්, අඩු ආදායම් ලාභීන් වෙන්න පුළුවන්, ඒ අද විශාල තදබදයක් මේ කොළඹ නගරය තුළ තිබෙන එක අපි සියලු දෙනාම පිළිගන්නවා. ඒතොර මේ කොළඹ නගරයේ දියුණු කිරීම හා කොළඹ නගරයේ සංවර්ධනය කිරීම කියලා කියන්නේ ඉතාම අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් අපි ඒ 77 ඉඳන් 94 දක්වා මේ කොළඹ නගරයේ ජීවත් වෙන ජනතාවගේ යටිතල පහසුකම් හා අනිකුත් සංවර්ධන ක්‍රියාමාර්ගයට ඔවුන්ව දායක කර ගැනීම, ඔවුන්ට නිවාස ලබා දීම, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම යන කාර්යයන් ඒ අවුරුදු කාලය තුළ 77-94 කාලය තුළ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වෙච්ච කාලයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හුඟක් අය හිතනවා ආරක්ෂක ලේකම්තුමා හැටියට එදා හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි කොළඹ හැදුවේ කියලා. එහෙම කොළඹ හැදුවේ නැහැ. රාජපක්ෂ මහත්තයා කරේ කොළඹ තියෙන ඉන ජනතාව බලහත්කාරයෙන් කොළඹෙන් අයින් කරලා දාලා කොළඹ ඉඩකඩම් ටික තමන්ට අවශ්‍යයට වික්කා. තමන්ට එහෙම අවශ්‍ය සමාගම් වලට විකුණපු ඉඩකඩම් තවම निराකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොම්පානිය වීදියේ අර දුම්රිය පටුමගේ තියෙන පවුල් 117ක් ජීවත් වෙච්ච පෞද්ගලික ඉඩම ඉම්පීරියල් බිල්ඩර්ස් කියන සමාගමට පවරලා දීලා අවුරුදු එකහමාරක් ඇතුළත උන්ට නිවාස ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා අද වෙනකොට අවුරුදු 6ක් වෙනවා තවම ඒ ඉම්පීරියල් බිල්ඩර්ස් සමාගම ඒ නිවාස තනා ඉදි කරලා නැහැ. නමුත් ඒ ආණ්ඩුව විසින් ඒ එතන ජීවත් වෙච්ච ඒ ජනතාව අයින් කරලා ඉම්පීරියල් සමාගමට දීපු ඒ පෞද්ගලික ඔවුන්ට ලබා දීපු ඒ පෞද්ගලික ඉඩම උඩ ඔවුන්ගේ නිවාස තනලා විකුණ ගැනීම ඒක ඉවර වෙලා තියෙනවා. තොර අපි දැක්කා ඒ කාලේ විශේෂයෙන්ම ඒ ආණ්ඩු මේ කොළඹ නගරයේ හිටපු ජනතාවගේ ඉඩම් ටික පවරගෙන ඒ ඉඩම් කොහොමද බහුජාතික සමාගම් වලට විකුණන කියන ඒ අදහස උඩ ඒවා ඒ ක්‍රියාමාර්ග තමයි ගත්තේ. අදත් ඒ කොම්පණ වීදියේ ජනතාව තමන්ට නිවාස අහිමි වෙලා තමන් තවම කුලී නිවාසවල ජීවත් වෙන ජනතාව බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා කොම්පන්නේ වීදියේ ප්‍රදේශය කියලා කියන්නේ අඩුම ගානේ පර්චේස් එක මිලියන 20කට වඩා එහා යන අද තියෙන කොළඹ නගරයේ තියෙන ඉහළම ඉඩම් විකුණන ස්ථානයක්. ඒ වගේම කොම්පන්නේ වීදියේ යහපැත්තේ ටාටා සමාගමට පැවරුපු මං හිතන්නේ පර්චේස් 400 ගානකට වඩා පවුල් 450කට වඩා ජීවත් වෙච්ච ඒ ප්‍රදේශය. දැන් ඒකත් තවම ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. ඉම්පීරියල් බිල්ඩර්ස් කියන සමාගම මම දන්න විදියට එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට ඉම්පීරියල් බිල්ඩර් සමාගමත් එක්ක ගිවිසුම් මස්සම් කරනකොට එදා විශේෂයෙන්ම මැද පෙරදිග තියෙන ඩුබායි කියන ඒ නගරේ බ්ලැක්ලිස්ට් කරපු ආයතනයක් හැටියට තමයි මේ ඉම්පීරියල් බිල්ඩර් සමාගම එදා නම් කරලා තිබුණේ. එතකොට ඒ වගේ ආයතනයක් එක්ක ඒ වගේ සමාගමක් එක්ක ඔවුන්ව ලංකාවට ගෙනල්ලා ඔවුන් එක්ක ගනුදෙනු කරලා අද වෙනකොට සම්පූර්ණයෙන්ම අර එදා අවුරුදු ගණන් ජීවත් වෙත්තේ ජනතාවගේ නිවාස හයිමි වෙලා අවුරුදු 6ක් අද වෙනකොට ඔවුන් කුලී නිවාසවල ජීවත් වෙන ජනතාව බවට පත් වෙලා තියෙනවා. ඒක ඉතාම කනගාටුදායකයි. දැන් අපේ අමාත්‍යතුමා කීප වතාවක්ම ඉම්පීරියල් බිල්ඩර්ස් සමාගම ගෙන්නලා සාකච්ඡා කරලා ඔවුන්ට අපි කීප වතාවක් දින ලබා දුන්නා. තාම බැරි වෙලා තියෙනවා ඔවුන්ගේ කාර්යභාරය ඒ ගත්ත ඉඩම් වලට හදලා දෙන්න නිවාස ටික හදාගන්න. ටාටා සමාගමත් එහා පැත්තෙන් ඒකත් අතරමඟ එහෙමම නැවතිලා තියෙනවා. ඒවත් අවසාන වෙලා නැහැ. එතකොට පෞගේ කාලේ මේ කොළඹ නගරය හැදුවයි කියන එකක් නැහැ. කොළඹ නගරයේ තියෙන වටිනාකම ඉඩකඩම් ටික ඒවවල ජීවත් වෙත පාරම්පරිකව ජීවත් වෙත ජනතාවව කොළඹ නගරයෙන් පිටමන් කරලා බලහත්කාරයෙන් එදා ඒ ඉඩම් ටික බහුජාතික සමාගම් වලට පවරන එක තමයි එදා ඒ කාර්යභාරය වෙලා තිබුණේ. තොර ඒ කාර්යභාරය 2015 වෙනකොට අපිට පුළුවන් වුණා ඒක අවසන් කරන්න. තොර අද වෙනකොට කොළඹ නගරේ පැල්පත් වාසීන් ජීවත් වෙන ජනතාවට අපිට පුළුවන් වෙලා තියෙනවා ගෙවල් 8000කට වඩා ගෙවල් නිම කරන්න. ඊළඟට ගෙවල් 7600ක් වගේ ප්‍රමාණයක් තියෙනවා 2020 වෙනකොට අපිට අවසන් කරන්න පුළුවන් ඒවා තියෙනවා. අද වෙනකොට 4074ක් අවසන් කරලා තියෙනවා. ඒවා ලබා දීමේ කාලය ඒවා දැන් පවතින්නේ. එතකොට අද කොළඹ නගරයේ ජීවත් වෙන විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වලට එහෙම තර්ජනයක් නැහැ. අද වෙනකොට ඔවුන්ට හොඳ නිවාස ලබා දීමේ වැඩපිළිවෙල ඒවා සාකච්ඡා මාර්ගයෙන් ඔවුන්ව ධනවත් කරලා ඔවුන්ගේ කැමැත්තත් එක්ක නැවත පදිංචි කිරීම අද සිද්ධ වෙනවා. අද එදා වගේ බලහත්කාරයෙන් හමුදාව දාලා පොලිසිය දාලා ඔවුන්ගේ තියෙන අදහස් ඔවුන්ගේ අයිතිවාසිකම් යටපත් කරලා එහෙම මිලිටරි ක්‍රමයක් කරණය කරලා එහෙම ක්‍රමයක් අද පවතින්නේ නැහැ. අද ඊට වඩා කොළඹ නගරය තුල ජීවත් වෙන
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙක කාලයක්
අඩු ආදායම්ලාභී පවුල්වල ඉන්න ජනතාවට තමන්ගේ ඒ නිවාස ලබා දීමේ ක්‍රමාත්මකවද ක්‍රියාත්මක වෙනවායි කියලා කියන්න ඕනේ. අනිත් එක තමයි ප්‍රධානම කාරණේ 94න් පස්සේ මේ කොළඹ නගරයේ අතෑරලා දාලා තිබුණා. කොළඹ නගරයේ මුල් කරගෙන කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරේ නැහැ. අඩුම ගානේ කොළඹ නගරයේ ජීවත් වෙන ජනතාවට නිවාස ප්‍රශ්නේ විසඳන්නවත් 94 ඉඳන් 2015 වෙනකන් එහෙම අදහසක්වත් එහෙම ක්‍රියාමාමලක් ක්‍රියාත්මක කළේ නැහැ. මොකද එදා විශේෂයෙන්ම මේක එක්සත් ජාතික පක්ෂයේ බලකොටුව හින්දා එක්සත් ජාතික පක්ෂයේ මේක ජයග්‍රහණය කරන හින්දා ඒ පැවතිච්ච ආණ්ඩු කොළඹ නගරය තමන්ට අවනත නොවන නගරයක් හැටියට නම් කරලා ඒ නගරයේ ජීවත් වෙන ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැතිබුනේ නැහැ. ඒ වෙනුවට කළේ මේ ඉඩම් ටික බලහත්කාරයෙන් පවරගෙන තමන්ට ඕමනා විදියට මේ ඉඩම් ටික විකිණීම තමයි ඒ වෙනුවෙන් කරයි කියන අපි පැහැදිලිව කියන්න ඕනේ. ඒ හින්දා ඒ යුගය අද අවසන් කරලා විශේෂයෙන්ම චම්පික නමක ඇමතුමාගේ ඒ කොළඹ නගරයේ ජනතාව වෙනුවෙන් මේ අපේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මේ කරන ක්‍රියාමාර්ගය ගැන අපිට පැහැදිලිව යම් දැක්වක් උඩ ගමන් කරනවායි කියනක අපි කියන්න ඕනේ. ඒ වගේම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද මේ කොළඹ නගරයේ තියෙන වාහන තදබදයට පිළියමක් යොදන්න මේ කොළඹ නගරයේ තියෙන වාහන තදබදයට
යම් කාලය අවසානයි ගරු මන්ත්‍රීතුමා.
ක්‍රියාමාර්ග සියලු දේවල් අද ක්‍රියාත්මක කරන්න අද පටන් අරන් තියෙනවා. පෞගිය ඔක්තෝබර් මාසේ අපිට පටන් ගන්න තිබුණු ඒ සැහැල්ලු දුම්රිය ප්‍රවාහන සේවය එදා ආයේ වෙච්ච කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලත් එක්ක ඒක අතරමඟ නැවතුණා. නැවත වතාවක් අපිට ඒක ජපාන් ආධාර මත ඒ සැහැල්ලු දුම්රි ප්‍රවාහන ක්‍රියාමාර්ගය පටන් ගන්න පුළුවන් කාල පරිච්ඡේදයකට අපි ඇවිල්ලා තියෙනවා. ඒකට අවශ්‍ය ගිවිසුම් වලට අද වෙනකොට අස්සන් තබලා තියෙනවා. එහෙනම් මම හිතනවා අද වෙනකොට මේ කොළඹ නගරයේ අද ජීවත් වෙන ජනතාවගේ මූලික ඌමනාවන් ඒ මූලික අවශ්‍යතාවයන් ඒවා හඳුනාගෙන ඒවට විසඳුම් සොයමින් විශේෂයෙන්ම මේ නගරයේ ජීවත් වෙන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය ලබන්න තියෙන හැකියාව ඒ අයිතිය ආරක්ෂා කරමින් අද සංවර්ධන ව්‍යාපාරය ජනතාවට ඔබින සංවර්ධන ව්‍යාපාරයක් අපි දියත් කරගෙන යනවායි කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ජෝන් අමරතුංග අමාත්‍යතුමා.
මිනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. විශේෂයෙන්ම අතිශයින්ම රටේ සංවර්ධනයේ වැදගත් අමාත්‍යාංශ දෙකක්. එකක් මෙගා පොලිස් අමාත්‍යාංශයේ චම්පික වාගේ වැඩ පිළිවෙල, දෙවෙනි එක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අපේ වජිර අභිවර්ධන මැතිතුමා. මේ දෙපළම විශාල පරිත්‍යාගශීලී වැඩ කොටසක් මේ රටේ වර්ධනයට කරනවා. විශේෂයෙන්ම වජිර අභිවර්ධන මැතිතුමා දැන් ඇතිවෙන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තිබිච්ච අඩුපාඩු ඔක්කොම හදලා අද ගුවන්තොටුපොළේ පවා වැඩිපුර නිලධාරීන් දාලා යන එන අයට පහසුකම් සලස්සලා තියෙනවා. ඒ වගේම ආයෝජකයින්ට තුඩු දෙන යෝජනාවක් කරලා තියෙනවා. ඩොලර් මිලියන ගාණක් මේ රටට ගේනවනම් ඒ අයට ස්ථිර පදිංචි වීසා ලබා ගැනීමේ අවස්ථාවක් සලස්සලා දීලා තියෙනවා. ඒ දෙකම එකක් සංචාරක ක්ෂේත්‍රයට, අනිත් එක රටේ ආර්ථිකයට වැදගත් වෙනවා. ඒ වගේම චම්පික ඇමතිතුමා විශාල සේවාවක් කරලා තිනවා මේ නගර සංවර්ධනයට. එතුමාගේ නම කියවුණා අර නිමල් ලන්සගතේ. ඒත් කියවුනේ අද නගර සභාවෙන් වත්තල ඉල්ලලා තියෙනවා නම්ප කැමතිතුමාගේ අවසරයක් අලුතෙන් ගොඩනැගිලි මාලාවක් හදන්න. ඒ නගරේ ඒකම මේ ඉඩම් ගනුදෙනුව කරනවා කියන්නේ ඒකේ මුදල්ලුත් ඒ යෝජනාවට දාන්න. ඒ මිසක් මේ වෙන කිසි වංචාවක් එතුමාගේ අතින්වත් වෙන කාගේවත් අතින්වත් කියලා නැහැ. දැන් මේ ටෙන්ඩරේ මම කියන්න හදන්නේ පළාත් පාලන ක්ෂේත්‍රයේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පැවරිලා තියෙන පළාත් පාලන පළාත් සභාවට. දැන් මේ කියපු දේ මං අහලා බැලුවා. මොකද මේ චෝදනාව මේ පෞගේ දවස්වල ජනමාධ්‍යන උසාව හොයලා බලපුවහම මට දැනගන්න ලැබුණා මේක හරියටම නීතියානුකූලව ඒ සභාව අනුමත කළා. සභාවේ ලේකම්තුමා ඒ ගැන අනුමත කළා. පළාත් සභාවේ මහ ඇමතිතුමාත් පළාත් සභා ලේකම්තුමාත් මේ ටෙන්ඩරේ මේ වැඩපිළිවෙල සහතික කරලා අනුමත කරලා තියෙනවා. ඕක ඔඩිට් එකට දාලා හොයන්න කියන්නේ ඕනම තැනකට පරීක්ෂණයක් කරන්න කියන්නේ. මම හැයීමටපත් වෙනවා අපේ සභාපතිතුමාවත් ඒ ඉන්න මන්ත්‍රීවරුවත් කිසිම වංචාවකට සම්බන්ධකමක් නැහැ කියලා. ඒක මම බය නැතුව කියනවා. එහෙම වන්ද කිව්වොත් පහුගිය පළාත් පාලන මැතිවරණයේදී වත්තල ආසනේ කොට්ටාස 10ම දිනුවා එක්සත් ජාතික පක්ෂේ. ඊළඟට ওই සභාපතිතුමා දැන් මේ 8 වෙනි පාරට සභාපති ධූරේ දරන්නේ. ඉතින් මට තේරෙන්නේ නිමල් ලංස මහත්මයා මට ආරංචි වත්තලට ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඇවිල්ලා මේ හාගා සත්‍ය චෝදනාවල් කරනවා. පව් කනගාටු වෙනවා. ඒ මිනිස්සුන්ට ඇවිල්ලා මෙතන උත්තර දෙන්න බෑ. ඒක නිසා තමයි මම නැගිට්ටේ. මේ ගනුදෙනුව පිළිබඳව වෙච්ච සිද්ධිය. දැන් මේකේ ලැබෙන මුදල් තමයි අර සම්පික ඇමතිතුමාගෙන් ලැබෙන ආධාර ඇතුව වත්තල නගරය ගොඩනගන්න දරන උත්සාහය. හොඳ වැඩක්. මොකද පළාත් දියුණු වෙද්දී ඒ වගේම ගොඩනැගිලි අරමුදල් වෙනස් වෙන්න ඕන. ඉතින් ඒක නිසා මම හිතන්නේ එහෙම වැරද්දක් වෙලා තියෙනවා නම් පළාත් පාලනේ බාර ඉන්නේ පළාත් පාලන ඇමති මහ ඇමතිතුමා. එතුමා ඒක කවදාවත් මේ අනුමත කරන්නේ නැහැ. එතුමාත් අවංකනේ දේශපාලඥයෙක්. එතුමා ඉන්නේ අපේ පක්ෂේ නෙවෙයි. නමුත් මම හිතනවා ওই පැත්තට සම්බන්ධ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභාවේ පාලනේ තියෙන්නේ. එතුමා කවදාවත් අනුමත කරන්නේ නැහැ වැරදි දෙයක් තිබුණා නම්. මම ඒකයි බය නැතුව කියන්නේ. අන්න එතනින් ගිහිල්ලා බලාගන්න මෙහෙ ඇවිල්ලා ඇඟිල්ල දික් කරන්නේ නැතුව උත්තර දෙන්න බැරි උදවිය ගැන මම කනගාටු වෙනවා. පහුගිය කාලේ ඔය කියන උදවිය කරපු දේවල් කියන්න ගියොත් එහෙම මම හිතනවා මේ අපි නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න ඕනේ නැහැ. නමුත් මම කියනවා මේ ගනුදෙනුව නම් මම දන්න තරමට මම හොයලා බලපුවාම
ගරු ඇමතිතුමා
සාධාරණ ඉටු වෙලා තියෙනවා කියලා. ස්තුතියි.
ස්තුතියි ඔබතුමාට. මිලකට ගරු ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා.
මුලාසනේ ඔබවන ගරු මන්ත්‍රීතුමනි, මම පළමුවෙන් ඔබතුමාට ස්තුතියන්ත වෙනවා. ඉතාමත් වැදගත් අමාත්‍යාංශ දෙකක් පිළිබඳ වැයශීර්ෂයේදී අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම මුලින්ම ශීර්ෂාංක 162 හා 311 ශීර්ෂ දෙක මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පිළිබඳව අදහස් කීපයක් ප්‍රකාශ කරනවා. මම විශ්වාස කරනවා ඇමතිතුමා මේක පෞද්ගලිකව ගන්න එකක් නැහැ, මේ පිළිබඳව හොයා බැලීමයි ඔබතුමාගේ වගකීම වෙන්නේ. මුලින්ම මගේ කතාව ආරම්භ කරන්න ප්‍රථම මම විශේෂම ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතිතුමාට. පහුගිය දවසක මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ පළවෙනි උපදේශක කාර්ය සභාව ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණා. ඒ රැස්වීමේදී මම මිනුවන්ගොඩ නගර සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ඔබතුමාගෙන් විමසීමක් කරා. එදා රජී රන්තුක ඇමතිතුමා මිනුවන්ගොඩ නගරයේ ඉඳන් පවරාගෙන නගර සංවර්ධනය කරන්න, විශේෂයෙන්ම කටුනායක ගුවන්තොටුපළ සංවර්ධනය වෙනකොට නගරය මිනුවන්ගොඩ කොහොමද වෙන්න කියන එක එදා එතුමාගේ ඔළුවේ තිබුණා. එදා හදපු සැලැස්ම නැවත වතාවක් යාවත් කාලීන කරන්න ලෙස මම ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම අනුව සාකච්ඡාවක් යොදාගෙන තියෙනවා. මම විශේෂයෙන්ම ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒ වගේම ඔබතුමාගේ අවධානය යොමු කරන ඔබතුමාගේ අමාත්‍යාංශය හරහා නගරේ යෝජිත මාකට් එක හදන්න මේ වෙනකොට නගර සභාවෙන් කටයුතු කරනවා. ප්‍රමාණවත් මුදල් නොමැති බවක් නගර සභාවෙන් අපිව දැනුවත් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කළ ඔබතුමාට පුළුවන්කමක් තියෙනවනම් මේ අවුරුද්දේ ඒ ගොඩනැගිල්ල වැඩ කටයුතු අවසන් කරන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කියන ඉල්ලීම මුලින්ම කරනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ අමාත්‍යාංශයට ඉතාමත්ම වැදගත් ව්‍යාකෘති රාශියක් මෙතුමාගේ යටතේ තියෙනවා. මේ ව්‍යාකෘති බොහොමයක් පසුගිය රජය කාලේ විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කරපු දේවල්. එදා දේශපාලන බලය ලබා ගැනීම සඳහා මේ ව්‍යාකෘති පිළිබඳව නොයෙකුත් චෝදනා අදහස් ඉදිරිපත් කරත් අද මේ ව්‍යාකෘති ඉතාමත්ම වැදගත් ව්‍යාකෘති බවට හඳුන්වා දීමක් කරනවා. මම දන්නවා මේ වෙනකොට වරාය ව්‍යාකෘතිය පිළිබඳව එදා නොයෙකුත් මතවාදාන්තර කිව්වා. පරිසරයට හොඳ නැහැ කිව්වා. විශේෂයෙන්ම මේක චීන කොලනියක් කරනවායි කිව්වා. මට මතකයි අගමැතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී දන් කිව්වා රජයක් ආපු වහාම මේ ව්‍යාකෘති අවසන් කරනවායි කියලා. හැබැයි මම සන්තෝෂ වෙනවා අද විෂය භාර ඇමතුමා වරාය පිළිබඳව එතුමාගේ ප්‍රකාශයේදී කියලා තිබුණා. මම දැක්කා වරාය නගරයේ තාක්ෂණික විශ්මය මේක දිවයින පුවත්පතේ පළ වුණා. ඒ වගේම වරාය නගරයට මෙරට අතිවිශිෂ්ට සංවර්ධන ව්‍යාකෘති අතරින් ඉදිරියෙන්ම ඇති ව්‍යාකෘතියක් කියන එකත් මේක හඳුන්වලා දීලා තිබ්බා. මම මේ කාරණාව ගත්ත කරු මුලාසන මන්ත්‍රීතුමනි මේ ව්‍යාකෘති ආරම්භ කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලේ. මේක ක්‍රියාත්මක වෙනවා. මොන විවේචන කරත් මෙතුමා මේ කරපු ප්‍රකාශ හරහා මේ ව්‍යාකෘතියේ ගෞරවය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබෙන්න ඕනි කියන කාරණාව තමයි මම මෙතන ඉස්මතු කරන්න හැදුවේ. ඒ නිසා ඇමතුමා අද විශාල ව්‍යාකෘති කිහිපයක් බේරවැවවට සංවර්ධනය කරන වැඩපිළිවෙල මේකත් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ආරම්භ කරේ. ආණ්ඩු පෙරලෙනවා එනවා යනවා. හැබැයි රටට හොඳ ව්‍යාකෘති දිගටම ක්‍රියාත්මක කිරීමේ වගකීම පවතින රජයට තියෙනවා. තාක්ෂණ නගරයේ හොමගම මෙම ව්‍යාකෘතිය මහින්ද මහත්තයාගේ කාලේ පටන් ගත්ත එකක්. සහල් දුම්රිය ව්‍යාකෘතිය මේ ව්‍යාකෘති වලින් විශාල ප්‍රමාණයක් ඒකයි මම හඳුන්වලා දෙන්න උත්සාහ කරේ. මේ ගංවතුරු පාලනය ගැන අද කොළොන්නාවේ මන්ත්‍රීවරු කතා කරනවා. එදා මෙවුව ව්‍යාකෘති ආරම්භ කරා. මතක තියාගන්න ඕනි දෙයක් තමයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ව්‍යාකෘති සියල්ලම ආරම්භ කරේ අවුරුදු 30ක යුද්ධයක් තියලා අවසන් කරපු වහාම. ආර්ථික ප්‍රශ්න දැන් ආණ්ඩුවේ හැමදාම කතා කරත් ඇමතිගොල්ලෝ කියන්නේ පහුගිය කාලේ ණය බර ගැන කී කී කතා කරනවා. හැබැයි එතුමා කංකෙදිරි ගහන්නේ නැතුව යුද්ධයක් ඉවර කරලා රට සංවර්ධනය කරාගෙන යන වැඩපිළිවෙලට එතුමා දායකත්වය දුන්නා. මම පහුගිය දවසක බැලුවා ගරු ඇමතිතුමනි ඔබතුමා ඔක්තෝබර් 31 ජගත් මහා නගර දිනයේ වෙනුවෙන් ඔබතුමාගේ ප්‍රකාශය මම මේක ඩවුන්ලෝඩ් කරලා තියාගත්තා. ඉතාමත්ම හොඳයි. ඉතාමත්ම වැදගත් අදහස් ප්‍රමාණයක් තියෙනවා. ඒව ක්‍රියාත්මක වෙන්න ඕනි රටක් ගොඩනැගෙනකොට. නමුත් අපිට තියෙන ගැටලුව ඔබතුමාට මේ ව්‍යාකෘති කරන්න මේ වැඩපිළිවෙල කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තියෙනවද කියන එක. 2017-2018 මුදල්ට වඩා විශාල වශයෙන් මුදල් කප්පාදුවක් ඔබතුමාගේ අමාත්‍යාංශය කරලා තියෙනවා. 2017 මිලියන 37ක් ඔබතුමාට ලැබුණා. මිලියන 31ක වැඩ කරලා තියෙනවා. 2018 මිලියන 60ක 60,000 ගණනක් තියෙනවා. මිලියන 47,000ක ව්‍යාකෘති කරලා තියෙනවා. නමුත් 2019 ඔබතුමාට අනුමත වෙලා තියෙන්නේ කැපිටල් එක්ස්පෙන්සස් සඳහා මිලියන 15,036යි. මේ වෙනකොට ව්‍යාකෘති ප්‍රතිශතය කැපිටල් ප්‍රතිශතයක් හැටියට දන්නේ නැහැ. නමුත් වියදම කරලා තියෙන මිලියන 4,517යි. පහුගිය අවුරුදු දෙකටම වඩා මුදල් කප්පාදුවක් වෙලා තියෙනවා. මේ අමාත්‍යාංශය නිර්මාණය වෙන්නෙම මේ රටේ ප්‍රධාන ව්‍යාකෘති ඇතුළු රටේ පහුගිය කාලේ ආරම්භ කරපු විශේෂයෙන්ම ඒ වැඩසටහන් දියත් කරන්න. හැබැයි මේ ව්‍යාකෘති දෙය දැකුවාම අපිට අර 4 කෝටියේ තේමා ගීතය මතක් වෙනවා මූලාසන මන්ත්‍රීතුමනි. හීන තිබුණට කෝටියක් අතේ නැහැ එක රුපියලක් කියන එක. මේ ව්‍යාකෘති කරන්න මේ ප්‍රමාණවත්ද කියන එක අපි අහනවා. දැන් බලන්න අද මුජිබුල් රහමන් මන්ත්‍රීතුමා අද පැල්වත් නාගරික පැල්පත් වාසීන් පිළිබඳව කතා කරා. මේ ව්‍යාකෘති ආරම්භ කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ලේකම්වරයා හැටියට කටයුතු කරනකොට. අද එදා ඒ කරපු ආරම්භ කරපු වැඩසටහන ඉදිරියට යනවා. ඒක වෙන්න ඕනි දෙයක්. හැබැයි ඒකේ අඩුපාඩු කියනවා. ඒ අඩුපාඩු එදා ආරම්භ කරනකොට නොයෙකුත් බලපෑම් මත දේශපාලන බලපෑම් මත එතුමා ආරම්භ කරලා ක්‍රියාත්මක කරපු එක නිසා තමයි කොළඹ නගරය ආසියාවේ අලංකාරම නගරය බවට පත්වෙන තත්ත්වයට කටයුතු කරේ. ඒ වගේම ඇමතුමා ඔබතුමාද මේ රටේ අනාගතය වෙනුවෙන් ප්‍රධාන වැඩකට අත ගහලා තියෙනවා. අරුවක්කාලු කසල රඳවණය මේ ව්‍යාකෘතිය ක්‍රියාත්මක විය යුතු දෙයක්. මීට පෙර විය යුතු දෙයක්. නමුත් පහුගිය මේ රජය බලයට පත් වෙච්ච වහාම මේක වැඩ නතර කරා. නමුත් අද ඔබතුමා නැවත මේ ව්‍යාකෘති ආරම්භ කරන්න පටන් අරන් තියෙනවා. මේවා කාගේ කාලේ වුණාද ආරම්භ කරාද කියන කාරණාව නෙමෙයි වැදගත් වන්නේ. මේ ව්‍යාකෘතිය වැදගත්කම. මේ පිළිබඳව මේ ප්‍රදේශවාසීන් උද්ඝෝෂණ කරනවා. පොලිස් වලින් ගිහිල්ලා ගහනවා. නමුත් මේ ගැන ඒ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරාම ඔබතුමාගේ මතය ඔබතුමා පැහැදිලි කරලා තිබුණා. දැනුවත් කරලා සංහිඳියාවක් ඇති කරගෙන මේ ව්‍යාකෘති ක්‍රියාත්මක කිරීම වැදගත්. මොකද එහෙම නැත්නම් තව ටික දවසක් යනකොට කොළඹ නගරයේ මේ ප්‍රදේශයේ තියෙන මේ ආසියාවේ තියෙන ඉතාමත්ම නරකම නගරය බවට පත් වෙන්න ඉඩ තියෙනවා. හැමතුමා ඔබතුමාගේ මුලාසන මන්ත්‍රීතුමනි ඔබතුමා මාර්ගෙන් කරු ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මේක මම එකයි මේක පෞද්ගලිකව බාර ගන්න එපා කියලා. ඔබතුමා පහුගිය කාලේ ඔබතුමා ප්‍රතිරූපයේ ගොඩනගා ගන්න ඔබතුමාගේ විශාල වැඩ කොටසක් කරා. අපි දැක්කා හැම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා ජාතිය ණයක ඇති නොකළ අලුත් වැඩක් කළ දොළ සසරක් කියලා ඔබතුමා මේ පොත බෙදලා තිබුණා. මේක ඔබතුමා ගැන කියනවා. මේක හොඳයි. මේ ගැන අපි විවිචනයක් කරන්නේ නැහැ. හැබැයි ඔබතුමාගේ මේ ප්‍රතිරූපයට හානි වෙන කාරණා කිහිපයක් මංගව ලයිස්තුවක් තියෙනවා. මම සභාගත කරන කාලය පිළිබඳව ගැටලුවක් තියෙන නිසා ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි. පළවෙනි එක බ්ලූ ඕෂන් සමාගම. මේ සමාගමේ පිළිබඳව අද ඔබතුමාගේ අවධානයට යොමු කරන්න ඕනි. මේ සමාගම මේ වෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තට්ටු නිවාස 24ක් සඳහා අනුමැතියක් දීලා තියෙනවා. මේන් තට්ටු නිවාස 18ක් වැඩ ආරම්භ කරලා තියෙනවා. මේ සමාගමේ හිමිකරු කවුද? ප්‍රධානියා කවුද? එස් ක්‍රීලන් කියන මහත්තයා. මේ මහත්මයා තමයි එදා අපේ ආණ්ඩුව කාලේ මහා ලොකුට කතා කරපු KP ගේ මස්සිනා. දැන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අහනවා මෙච්චර මුදලක් වැය කරන්න ඔහුට කොහෙන්ද මේ තරම් දනස්කන්ධයක් කියලා. මේ කොටින්ගේ සල්ලිද කියන කාරණාව තමයි අද මිනිස්සු අහන ප්‍රශ්නය. මේක තියෙන කොටින්ගේ සල්ලි හරි කමන්නේ රටේ ආයෝජනය වෙනවා නම් ගරු මුලස්සන මන්ත්‍රීතුමනි. නමුත් මේ ප්‍රොජෙක්ට් 24ටම අනුමැතිය ලබා දෙන්න UDA කටයුතු කරලා තියෙන්නේ සියලු රෙගුලාසි වලින් බැහැරව කියන එකත් ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ පිළිබඳව ඔයා බලන්න. අපිට ලැබිච්ච තොරතුරු පදනම් කරගෙනයි මම මේ කතා කරන්නේ. මේක වැරදි වෙන්න පුළුවන්. ඔබතුමාගේ කතාවෙදි නිවැරදි කරන්න පුළුවන් මේක. එතකොට මේ ආයතනයේ සභාපතිවරයා හැටියට UDA වර්තමාන සභාපතිවරයා ජගත් මුනුසිංහ මහත්මයා එදා ඒ සමාගමේ කන්සල්ටන්ට් කෙනෙක් විදියට උපදේශකෙක් විදියට කටයුතු කරලා තියෙනවා. ආකිටෙක් කන්සල්ටන්ට් කියලා. එතුමා තමයි මේ ව්‍යාපෘති වල සැලසුම් හදලා තියෙන්නේ. එතුමා අද UDA සභාපතිවරයා හැටියට පත් වෙලා UDA රෙගුලාසි වලට විරුද්ධව මේ ව්‍යාපෘති ටික අනුමත කරයි කියන එක තමයි මේ ආයතනයේ නිලධාරීන්ගේ මතය තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ UDA ආයතනයේ බලාත්මක අංශයටත් පසුවිපරම් අංශයටත් නිලධාරීන් දෙන්නේ තුෂාර චතුරංග කියලා මේ බ්ලූ ඕෂන් ආයතනයේ වැඩ කරපු දෙන්නෙක්ව බඳවගෙන මේ එන පැමිණිලි යටපත් කරන්න කටයුතු කරනවායි කියන චෝදනාව තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කිරීම සඳහා හංසාගත කිරීම සඳහා ඒ කාරණා ඉදිරිපත් කරනවා. ඒ වගේම මූලාසන මන්ත්‍රීතුමනි කොළඹ නගර සංවර්ධන සැලැස්ම ඒ ජසත් නිවේදන අනුව කටයුතු කර යුතුව තිබුණත් වාසල පාර කොළඹ 13-23 පෙන්ක්ලූෂන් වීදිය කියන එතන තට්ටු පහක ගොඩනැගිල්ලක් හදන්න අනුමැතිය දීලා තියෙනවා. මේ පාර අඩි 20ක පාරක්. මෙතන දෙන්න පුළුවන් තට්ටු පහයි. නමුත් තට්ටු 8ක ගොඩනැගිල්ලක් ඉදි කරන්න අවසර දීලා තියෙනවා. ඔක්තෝබර් 16 වෙනිදා 2018 මේ ව්‍යාපෘතිය පිළිබඳව කතා කරලා තියෙනවා. 2007 UDA මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් 2018 ඔක්තෝබර් 16 වෙනිදා අනුමැතිය ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. මේ සඳහා මිලියන 40ක කොමිස් මුදලක් ගියා කියන කතා වෙනවා. මේක ඔබතුමා හොයලා බලන්න මේක කොයි ආකාරයෙන් සිද්ධ වෙච්ච කාරණාවක්ද කියලා. ඒ වගේම new properties development private limited කියන ආයතනය
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 3ක කාලයක් ඉතුරුලා තියෙනවා.
විනාඩි 15ක කාලයක් තියෙනවා. උදේකම්ම
15 අවසන් වෙනවා. ඒ විනාඩි 3 ගියාම.
ඒ වගේම මේ ව්‍යාකෘතිය පිළිබඳවත් අද විශාල චෝදනාවක් ඔබතුමාගේ අමාත්‍යංශයට කෙලින්ම යොමු වෙනවා. ඒ නිසා මම කාලය නැති නිසා මම මේකත් සභාගත කරනවා. මේ මේ ව්‍යාකෘතියට මුලේ පොඩි ඉඩම් කෑල්ලක තට්ටු 50ක සමාවෙන්න මාර්තු 18 වෙනිදා ඉල්ලීමක් කරනවා මේ මුලින් අනුමත කරපු එකට වඩා තට්ටු ප්‍රමාණයක් වැඩි කරලා දෙන්න කියලා 2018 වෙනිදා මාර්තු 20 වෙනිදා 2018 බේස්මන්ට් එකට 3යි පාකින් වලට තට්ටු 8යි නිවාස ස්ථාන තට්ටු 50ක් අනුමැතිය දීලා තියෙනවා මේ 20 වෙනිදා මේ ලබා දෙන්න මේ අනුමැතිය ලබා දෙන්න කාලය ගත වෙන්නේ සතියකටත් අඩු කාලයක් ඉල්ලුම් පත්‍රය දාලා ගරු මූලාසන මන්ත්‍රීතුමනි මේ පිළිබඳ හොයන්න මේ තරම් ඉක්මනින් මේ කටයුතු සිද්ධ කරන්නේ කොහොමද කියලා සාමාන්‍ය මිනිහෙක් යම් කිසි දෙයක් අනුමත කරගන්න ගියාම යුහුදියකට ගත වෙන කාලය අපි දන්නවා එසේ තියෙද්දි මේ වගේ ව්‍යාකෘතියකට කොහොමද කරන්නේ කියන එක ඔබතුමා මාර්ගෙන් ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා ඒ වගේම ගරු මූලාසන මන්ත්‍රීතුමනි ගරු අමාත්‍යතුමාට මම ස්තුතිවන්ත වෙනවා මේ පහුගිය අයවැය විවාදයේදී මම පදිංචි නිල නිවාසයේ පිළිබඳ ලොකු කතාවක් ගියා. එවකට හිටපු ඔබතුමාගේ නියෝජ්‍ය අමාත්‍යතුමා මේ සභාවේ නම් කිව්වා මම පදිංචි වෙලා ඉන්නේ රජයේ ඉඩමක් කියලා. මම එදා අභියෝග කරා මම සභාගත කරලා ලියා කිවිලි. කරලා මම ඉල්ලීමක් කරා මේ පිළිබඳ ඔබතුමාගේ පරීක්ෂණයක් කරන්න කියලා. ඒ පරීක්ෂණය කරා විතරක් නෙමෙයි මට විරුද්ධ උසාවියේ නඩුවක් දැම්මා. මම ඒ ලිපි ලේඛන ඉදිරිපත් කරාම උසාවියේ නඩුකාර ස්වාමීන් වහන්සේ ඉඳන් කිව්වා දේශපාලන පරිගැණීම් වලට උසාවිය පාවිච්චි කරන්න එපයි කියලා නඩුව පිළිබඳව අදාළ ඉහළ නිලධාරීන්ට ඉන්න කියලා. යුඩියගේ නඩු ඉල්ලා අස්කර ගන්න හැදුවා. ඒත් අපි ඉල්ලීමක් කරන්නේ නැහැ. මනුන් කටයුතු කරන්න. කරලා ඉවරලා සීමා නිර්ණය සීමා පාක් කරලා දෙන්න අපි ඒකට යටත් වෙනවයි කියලා. ඒ අනුව ගරු මූලාසන මන්ත්‍රීතුමනි මට පර්ච් එකක වගේ වැඩි ප්‍රමාණයක් ලැබුණා ඒ මනුන් කටයුතු කිරීම හරහා. ඒක මේ පිළිබඳව මම විශේෂයෙන්ම ස්තුති වෙනවායි නිලධාරීන්ට. මොකද මමවත් දැනන් හිතියේ නැහැ රජය ගහලා තිබ්බේ මගේ ඉඩම් කැහැල කියලා. කොටසක් ඇති වෙලා තිබ්බේ. ඉතින් අපි දන්නා ඔබතුමා පෞගිය අපේ රජයේ කාලෙදි ඔබතුමා හොඳට වැඩ කරා. මට මතකයි ඒ කාලේ ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයව හඳුන්වලා දුන්නේ ඩොන් ජුවන් ධර්මපාල කියලා. අද ඔබතුමාට සිද්ධ වෙනවා එතුමත් එක්ක කටයුතු කරන්න. හරියට එදා මේ ආණ්ඩුවේ අමාත්‍යංශ දරපු අය එදා අපේ ව්‍යාකෘති විභජනය කරනවලා අද ඒ ව්‍යාකෘති වලට නායකත්ව දෙන්න වුණා වගේම අද ඔබතුමාලා සිද්ධ වෙලා තියෙනවා ඒත් එක්ක වැඩ කරන්න. මේ කාරණා සිද්ධ වෙනකොට ගරු මොලස් මන්ත්‍රීතුමනි පෞගිය දවසල අපි දැක්කා. අපි දන්නවා ඔබතුමාත් අමාත්‍යංශ ඉදිරියේදී ජනාධිපති වෙන්න බලාගෙන කටයුතු කරනවා වගේ අපිට තේරෙනවා. අපි දන්නා ඒක. මේ වගේ පොත් ගහලා
මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
කලින් කරගෙන
කාලය අවසාන.
සික මට්ටමේ ගිහිල්ලා ඒවට විදං කරන පෞගිය දවසවල වෝටර් සෙජ් එකේ පෞගිය නිලධාරීන් කැඳෝ කැඳෝ මේ පිළිබඳව රැස්වීම් තිබ්බා. ඒවා කොහේ කවුරු විදං කරන්නේ මොකක් සඳහාද? ඒවා රජයෙන් විදං දරනවාද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඒ කරලා ඔබතුමා ගොඩනගා ගන්න හදන ප්‍රතිරූපයට විශාල හානියක් වෙනවා මේ ආයතන හරහා මේ සිද්ධ වෙන දූෂණ. මේ පිළිබඳව හොයා බලන්න මේක ඔබතුමාගේ අවධානයට මේක
පවසන්න. මම අවසන් කරන්න මන්ත්‍රීතුමා.
මම අවසානයේදී අපේ රජිරා ඇමතුමාගේ අමාත්‍යංශයේදී මම ඉල්ලීමක් කරනවා ඇමතුමා. අද පළාත් සභා මම පළාත් සභාවල හිටපු ප්‍රධාන ඇමතිවරේ. අද පළාත් සභාව විසිරුවා හැරලා තියෙනවා. අද උතුරු නැගෙනහිර පළාත්වල මන්ත්‍රීවරු නිහඬයි. පළාත් සභාව ගෙනාවේ ඔවුන් සඳහා අද මැතිවරණය පිළිබඳ උතුරු නැගෙනහිර පළාත්වල මන්ත්‍රීවරු නිහඬතාවයක් කරනවා. ගොළුවතක් රකින්නවා. බස්නාහිර පළාත්
සභාව
සිතානද විසිරුවා හැරනවා.
ගරු
ඇමතුමාගෙන් ඉල්ලනවා පුළුවන් තරම් කඩිනමින් පළාත් සභාව මැතිවරණය තියන්න. මේවට බය වෙන්න එපා මිනිස්සු තීන්දුව කරයි.
නවත් දිවාවි.
අලප්පා මැතිවරණය වගේ
තීන්දුව. මේකේ සදා දහවල් එක දක්වා.